ඊළඟට අද දින විවාදයේ පිළිතුරු කතාව ඉදිරිපත් කිරීම සඳහා ගරු අමාත්‍ය පවිත්‍රා දේවිය වන්නේ ආරච්චි මැතිණියට ආරාධනා කරනවා.
විශේෂයෙන්ම මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනි. මේ සම්බන්ධයෙන් මේ රෝගය ලංකාවේ මර්ධනය කිරීම සඳහා අපට මහා ශක්තියක් වුණ මගේ අමාත්‍යංශයේ ලේකම්තුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, විශේෂයෙන්ම නියෝජ්‍ය ඒ වගේම අතිරේක ලේකම්තුමන්ලා තුමියන්ලා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ලා ඇතුළු ඒ අමාත්‍යංශයේ සියලු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන්ලා තුමියන්ලා ඇතුළු පළාත් සෞඛ්‍ය සේවයේ සිටින සියලුම කාර්ය මණ්ඩලයටත් ඒ වගේම රෝහල්වල අධ්‍යක්ෂකතුමන්ලා ඇතුළු වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන් පරිපූරක සේවයේ අතුරු වෛද්‍ය සේවයේ සහ ඒ වගේම මිඩ්වයිෆ් නෝන මහත්තුරු කාර්ය මණ්ඩල සාමාන්‍ය කම්කරුවන් ඇතුළු විශේෂයෙන්ම ශේෂ්ත්‍රයේ කටයුතු කරන PHI මහත්තුරු MOH මහත්තුරු ඇතුළු ඒ මහත්ම මහත්මීන් සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරන්නට ඕනි. ඒ වගේම විශේෂයෙන්ම අපේ ලැබ් වල වැඩ කරන සියලුම ඒ ආයතන භාරව ඉන්න අධ්‍යක්ෂකතුමන්ලා ඒ වගේම ඒවයේ ඉන්න වෛරොලොජිස්ට්ලා පැතොලොජිස්ට්ලා මයික්‍රෝබයොලොජිස්ට්ලා MLTs ඇතුළු ඒ ඉන්න සියලුම සමස්ත කාර්ය මණ්ඩලයට අපේ ස්තුතිය මම පළමුවෙන් පුද කරන්නු. විශේෂයෙන් මේ රෝගය මර්ධනය කරන්නට රටක් විදිහට රාජ්‍ය නායකයාගේ ඉඳලා ඇතිවන මැදිහත්වීම මං හිතන්නේ ලෝකයේ දුර්ලභම අවස්ථාවක්. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මේ සඳහා අපට ලබා දෙන නායකත්වය ඉතාම ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කාර්යසාධක බලකායක් පත් කරලා ගරු හමුදා මුත්තුමාගේ ප්‍රධානත්වයෙන් වෙනමම ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් ඒ කටයුතු කළා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම ශ්‍රී ලංකාවේ පොලිසිය ඇතුළු ඒ සියලු කණ්ඩායමම ලබා දෙන නායකත්වයේ සහ දායකත්වයටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරනවා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා සෑම දිනකම පාහේ අපි සියලු දෙනාම කැඳවලා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මහහසල දැනුමක් තියෙන විශේෂඥ වෛද්‍ය විශේෂඥයන් අමාත්‍යංශ නිලධාරීන් ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිතුමා ඇතුළු සියලු දෙනා කැඳවලා මේ තීරණ ගන්නා ක්‍රියාවලිය ලෝකයට මහත් ආදර්ශයක් කියන එක මම මතක් කරන්නට ඕනේ. අද මේ සභාවේ විශාල පැවතිත්ත විවාදයේදී මම සඳහන් කරන්නට ඕනි අපි කටයුතු කරන්නේ ලෝක වසංගත තත්ත්වයක් කියන. ඒ ලෝක වසංගත තත්ත්වයකදී අපි කටයුතු කිරීමේදී දැන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාක් වා ගිය රැල්ල මර්ධනය එහෙම එතුමා කියපු කතාව ගිය සැරේ කරා වගේ නෙමෙයි මේ සැරේ කරේ. ඒ මේ සැරේ කරපු විදිය වැරදි. එතුමාට මම සඳහන් කරන්න ඕනි ලෝකයට මේ වෛරසය අලුත්. ඒ වෛරසය ලෝකයට පළවෙනි ලෙඩා ලෝකයේ හම්බ වෙච්ච දවසේ ඉඳලා ලෝකය මේ සම්බන්ධයෙන් අලුත් අත්දැකීම් අලුත් පර්යේෂණ අලුත් නිර්දේශ හැම දෙයක්ම කරන්නට පටන් ගත්තා. ඒතර ලංකාවේ අපේ ඉන්න වෛද්‍ය විශේෂඥයන්ටත් ඒ දැනුමක් ලෝකයට තිබුණෙත් නෑ අපිට තිබුණෙත් නෑ. එතකොට නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියන විදිහට රෝගීන් කීප දෙනෙක් හම්බ වෙච්ච වෙලාවේ අපි එදා රට වැහුවා. හැබැයි අද සමාජ ආර්ථික සියලු තත්ත්වයන් ගැන කටයුතු කරනකොට එදා කටයුතු කරපු ආකාරයට අද අපට කටයුතු කරන්න පුළුවන් කමක් නෑ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි තීරණ ගනු ලබන්නේ මේ සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන ලෝකයේ තියෙන පර්යේෂණ ගැන ලෝකයේ තියෙන අලුත් අත්දැකීම් ගැන අවබෝධයක් තියෙන මහා ශක්තිමත් සෞඛ්‍ය සේවයක් ලංකාවට තිබෙනවා. මේ සෞඛ්‍ය සේවයේ ඉන්න ඒ විශේෂඥ මහත්තුරුනොත් විශේෂයෙන් වසංගත රෝග අංශයේ ඉන්න ඒ මහා දැනුම් සම්භාර එකඟ කරගත්තේ විද්‍යාඥයින් සහ විශේෂඥ මහත්තුරුන්ගේ මහත්මීන්ගේ උපදෙස් මතයි ශ්‍රී ලංකා රජය කටයුතු කරගෙන යන්නේ. එහෙම නැතුව දේශපාලනඥයෝ වෙච්ච අපිට වෛද්‍යවරුන්ට උගන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔවුන් මෑත කාලයේදී ලෝකය හා බලලා අපි තීන්දු ගන්න ඕනි ලෝකයේ එදා හැසිරිච්ච ආකාරය සහ ලෝකය අද හැසිරෙන්නේ කොහොමද මෙවැනි තත්ත්වයකදී කියලා. අද ඉන්දියාව, චීන, ඇමරිකාව යුරෝපයේ මේ රටවල් විශාල පීඩනයකින් කටයුතු කරගන්නේ. ලෝකයේ අධ්‍යාපනයේ හොඳම අධ්‍යාපනය තියෙන කියන, ලෝකයේ හොඳම සෞඛ්‍ය තත්ත්වය තියෙන කියන, මුළු ලෝකෙම දියුණුයි කියන රාජ්‍යයන් අද විශාල පීඩනයකට හසු වෙලා තිබෙනවා. ඒතර ඒ රාජ්‍යයන් කටයුතු කරන ආකාරයේ තත්ත්වයක් බලනකොට ලෝකයේ තියෙන සියලු අලුතෙන් එකතු වෙච්ච දැනුම් සම්භාරයත් අනුව තමයි අපේ රටේ වෛද්‍ය විශේෂඥයින් අපට උපදෙස් ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කොහොමද කියලා. රටේ සමාජ ආර්ථික තත්ත්වයන් රැකගනිමින් වෛද්‍යවරුන්ගේ සංගමයේ මට මතකයි ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කරා මේ අවශ්‍යතාවය අනුව තමයි රට වහනක කොටස් වශයෙන් කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා පහුගිය දවස්වල සඳහන් කරා වෛද්‍යවරුන්ගේ සංගමයක කිව්වයි කියලා සමාජය තුළ මේ රෝගය පැතිරීමක් තියෙනවායි කියලා. වෛද්‍යවරුන්ගේ සංගමය ඔවුන් ප්‍රකාශයක් නිකුත් කළා. ස්ටේට්මන්ට් එකක් දීලා කිව්වා. අපිට එහෙම කියන්න බෑ. වෛද්‍යවරුන්ගේ සංගමයක අපට කියන්න පුළුවන් කමක් නෑ. මේ තියෙනවා සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යම්කිසි රටක රෝගයක් සමාජගත වෙලා කියලා තහවුරු කරන නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් වලට අනුව වසංගත රෝගාංශය කියනවා නම් සමාජගත වෙලා කියලා අපිට කියන්න පුළුවන් සමාජගත වෙලා කියලා. එහෙම නැතුව වෛද්‍යවරුන්ගේ සංගමය කිසිසේත්ම එහෙම කියන්නේ නැහැ කියලා එතුමන්ලා මේකේ සඳහන් කරලා තියෙනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය තම පෞද්ගලික ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගය තම දේශපාලනික ව්‍යාපාරය හෝ දේශපාලනික වාස සඳහා යොදා නොගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලා ඇත. කොරෝනා රෝගීන් සමාජයෙන් වාර්තා වන අතරේ සමාජ ව්‍යාප්තියක් සිදුවේ යන තාක්ෂණික නිර්වචනයක් ඇති කාරණයකි කියලා දිගින් දිගටම එතුමන්ලා මේ ප්‍රකාශයක ඉල්ලලා තියෙනවා. මේක ඒ විදිහට පාවිච්චි කරන්න එපා. ඒක වසංගත රෝගාංශය කියන තුරු ඒ තාක්ෂණිකව කියන තුරු ඒකට කියන්න බෑ කියලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සමාජ ව්‍යාප්තියක්ද යන්න කොයි ආකාරයට නිර්ණය කරන්න කියලා නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. නිර්ණායක පන් සමාජගත කරනවා. ඒ වගේම අපි මේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අන්තිම කතාවත් එක මං එන්න ඔවුන් සඳහන් කළා අපි මේ සම්බන්ධයෙන් යම් නිදහමේ යම් කිසි වගකීමකින් තොරව කටයුතු කරා කියලා. මේ තමයි තියෙන ඇඩ්වොකසි බ්‍රීෆ් එක. මේක අංශ ගණනාවක් සඳහා මේ රටේ සාමාන්‍ය ජන ජීවිතය ගත කිරීමේදී කොයි ආකාරයකට කටයුතු කළ යුත්තේ කියලා භාෂා තුනෙන්ම අංශ 26ක් අංශ 50 ගානකට කිට්ටු වෙන්නට මේකේ සඳහන් කරලා තියෙනවා. හැම අංශයක්ම මේ රටේ ජන ජීවිතය ගත කරනකොට, කර්මාන්තවල ගත කරනකොට, කාර්යාලවල කටයුතු කරනකොට, මේ කොවිඩ් රෝගයෙන් මර්ධනය කරගන්න සහයෝගය ලබා දෙමින් කොහොමද කටයුතු කරන්න ඕනි කියලා අමාත්‍යංශයෙන් ගහපු ඇඩ්වොකසි බ්‍රීෆ් එක. ඒක මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒ වගේම භාෂා තුනෙන්ම ඉන්ස්ට්‍රක්ෂන් ෆෝර් සිලෙක්ටඩ් පබ්ලික් ඇක්ටිවිටීස් වර්ක් සෙටින් ෆෝර් ද prevention and control of COVID-19 කියන මේ මාර්ගෝපදේශනයත් මම සභාගත කරනවා. ඉතින් ඒ වගේම ඒ නිසා මට කියන්න තියෙන්නේ අපට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ කිසිම වෙලාවක අපට අවශ්‍ය වෙන ආකාරයට. විශේෂයෙන්ම අපි රටක් විදියට අපේ පළවෙනි රෝගියා හම්බ වෙන කාලෙ වෙනකොට අපිට තිබුණ එක ලැබ් එකයි PCR පරීක්ෂණ කරන්න. ඒ තිබුණ MRI එක. හැබැයි අපි මාර්තු මාසේ වෙනකොට ලැබ් 6ක් හදාගත්තා. එතකොට අද වෙනකොට අපේ රටේ ලැබ් 26ක මේ පරීක්ෂණ කරනවා. ඒ වගේම අපිට තිබුණ ඇඳන් 150යි මට මතක විදිහට බෝවන රෝගීන්ට ප්‍රතිකාර කරන්න IDH එකේ ජනවාරි වෙනකොට. මාර්තු මාසේ වෙනකොට අපිට ඇඳන් 250ක ප්‍රමාණයකට අපි වැඩි කරගත්තා. හැබැයි ඔක්තෝබර් මාසේ වෙනකොට අද ඇඳන් 3500ක් රෝගීන්ට ප්‍රතිකාර කරන්න අපි සකස් කරගෙන තියෙනවා. ඒත් අපිට ඒක රෝහලයි තිබුණේ. ඒ IDH රෝහල විතරයි. අද රෝහල්වල සූදානම ගත්තොත් මාර්තු මාසෙලොට අපි රෝහල් 9ක් සූදානම් කරගත්තා. අද වෙනකොට රෝහල් 30ක් අපි සූදානම් කරගෙන තියෙනවා. PCR පරීක්ෂණ මට මතක විදිහට අපි මුලදී කළේ එකයි මේ ආසියානු කලාපයේම දකුණු ආසියාවේම අපි විතරයි එකක් කරා පළවෙනි ලෙඩාට. ඒ මාර්තු මාසෙ වෙනකොට අපි PCR පරීක්ෂණ 250යි මේ රටේ කරන්න පුළුවන්. අද වෙනකොට අපි PCR පරීක්ෂණ 8000ක් කරන්න පුළුවන් තරමට අපි පරීක්ෂණ කටයුතු පරීක්ෂණාගාරවල කටයුතු අපි වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ තත්ත්වවල අලුත් වෙනවා. දැන් මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මට ලබා දී අපිට දැනුම් දීලා තියෙනවා ඉන්ජෙක්ෂන් එකකට. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් අපට උපදෙස් ලබා දෙනවා කියලා එන්නතක් මේ රෝගයට වැළක්වා ගැනීම සඳහා එන්නතක් අපිට ඒ සම්බන්ධයෙන් සූදානම් වෙලා ඉන්නේ කියලා. ඒ සඳහා අපි අමාත්‍යංශය සූදානම් කරගනිමින් යනවා. මේ එන්නතට එන්නත ගැන අපිට තාම හරියට කුමක්ද කියන එක අපිට දැනුම් දෙනවා. අපිට දැනුම් දෙලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන එන්නතක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා රට සූදානම් කරගන්න කියලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ඒක නිසා අපි හැම වෙලේම දැන් රටක් විදිහට බලන්න ගත්තොත් විශේෂයෙන්ම අපි බලන්න ඕනි මේ මර්ධනය කරන්න ලෝකයේ තත්ත්වයක් අපේ තත්ත්වයක්. දැන් පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට ඒක ලංකාවට විතරක් සීමා කරගන්න යම් කිසි විදිහකට පුළුවන් මේ සභාව විවාදයක් කරනකොට. හැබැයි ලෝකය තුල තියෙන ගෝලීය වසංකේතයකදී ලෝක තත්ත්වෙන් මිදිලා ලංකාව විතරක් ඒක ලෝකෙන් ව්‍යුක්ත කරගෙන මේ ආකාරයට අපිට මේ විවාදය ගෙනියන්නට බැහැ. දැන් බලන්න ලෝකයේ අපි ඉස්සෙල්ලම ගත්තොත් ජනගහනයට සාපේක්ෂව මරණ සංඛ්‍යාව. මේවා තමයි සාමාන්‍යයෙන් රටක තත්ත්වය මනින ඉන්ඩිකේටර්ස්. එතකොට ලංකාවේ ජනගහනයට සාපේක්ෂව මරණ තියෙන්නේ 0.00007. දැන් අපේ අසල්වැසි රටේ ජනගහනයට සාපේක්ෂව මරණ 0.00 ලංකාවේ දසම ජනගහනයට සාපේක්ෂව ලංකාවේ දසම 0.00007 සියයට ගාන ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව මරණ ගාන 0.00008. දැන් ඔය ලෝකයේ ලෝක බලවතා කියන ඇමරිකාවේ ජනගහනයට සාපේක්ෂව මරණ ගාන 0.069. එවැගේම ඔය එංගලන්තේ ජනගහනයට සාපේක්ෂව මරණ ගාන 0.065 සියයට. මම මේ කියන්නේ සියයට සංඛ්‍යාවයි. ඔස්ට්‍රේලියාව වගේ රටකත් 0.004 සියයට. නමුත් ලංකාව මුළු ලෝක තත්ත්වයක් එක්ක ලෝකයෙන් මං හැම වෙලේම කියන්නේ මේක ලෝකයක් එක්ක බලන්න ලෝක තත්ත්වයක් ගෝලීය වසංගත තත්ත්වයක් ලංකාව මේක ව්‍යුක්ත කරන්න එපා. ඒ තත්ත්වයකදී ලංකාව ඉන්නේ ගොඩාක් ඉදිරියේ. අපි මේක මේ ගිය සැරේ අපි මර්ධනය කළේ කොහොමද මේ සැරේ මර්ධනය කළේ කොහොමද කියලා නලින් මණ්ඩාර මන්තුමා කියනවා. ගිය සැරේ තිබිච්ච අපේ දැනුම අඩුයි, ලෝකයේ පර්යේෂණ අඩුයි, සොයා ගැනීම අඩුයි, විද්‍යාඥයන්ට දැනුම අඩුයි, ලෝකයේ අලුත් වෛරසයක් ඒ සඳහා කටයුතු කරපු ආකාරය වෙනස්. එදා රට වැහුවා, අද එහෙම වහන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අපි ඊළඟට ගත්තොත් ජනගහනයට සාපේක්ෂව රෝගීන් ගාන අපේ රටේ 100ට ගාන 0.029. අල්ලපු රටේ ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව රෝගීන් ගාන 0.56 සියයට. ඒ වගේම ඇමරිකාවේ ජනගහනයට සාපේක්ෂව රෝගීන් 2.59. ඔස්ට්‍රේලියාවේ 0.11. ඉතාලිය වගේ රටවල් වල 0.72. එංගලන්තය වගේ රටවල් වල 1.12. ඉතින් මේවාදී ලංකාව මේ රටවල් ඔක්කොටම වඩා මහා ඉහළකින් ඉන්නේ. ඒ වගේම රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන ලංකාවේ ඉන්න රෝගීන් ගානයි රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන. දැන් බලන්න ලංකාවේ ඉන්න රෝගීන් ගානට අපේ රටේ අද වෙනකොට අද උදේ වෙනකොට අපේ රටේ රෝගීන් 5978ක් වාර්තා වෙලා තිබුණා. ඒ රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන 0.22. එවැගේම ඉන්දියාව වගේ රටවල් වල රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන 1.51. අපේ රටේ 0.2. ඇමරිකාවේ රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන 2.65. එවැගේම ඉතාලිය වගේ රටවල් වල රෝගීන්ට සාපේක්ෂව මරණ ගාන 8.45. මේ හැම අංශයකින්ම ගත්තොත් අපේ ලංකාව ලෝකයේ හැම තැනකටම වඩා ඉස්සරහින් ඉන්නේ. අපේ රටේ තරම් ලෝකේ කොහෙවත් නිරෝධායන කඳවුරු කියන එක කරන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා විශාල මැදිහත් වීමක් මැදිහත් වෙලා වෙන කොයි රටේද රෝගියෙක් හම්බ වුණාම ඒ රෝගියාගේ ආශ්‍රිතයින් නොයෙකුත් තාක්ෂණකම වලින් අපි හොයාගන්නවා. බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙනවා. අපේ වසංගත රෝග විද්‍යාංශය රෝගියාගෙන් නිරන්තරයෙන් අහලා දැනගන්නෝ, ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් අහලා දැනගන්නෝ. අහලා දැනගෙන අපි ඉතා ඉක්මනින්ම මේ විද්‍යාඥවරු කියන්නේ සාමාන්‍යයෙන් මේ රෝගය පළවෙනි දවස් 7 තමයි බෝ කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි ඉක්මනින් මේ අය අයින් කරනවා. එක රෝගියෙක් හම්බුනා මේ රෝගියාගේ සියලු ආශ්‍රිතයින් ෂණිකයින් අපි පුළුවන් වේගෙන් අපි ඒ රෝගියාගේ ආශ්‍රිතයින් සමාජයෙන් අයින් කරලා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට දාන. දැන් සෙන්ටර්ස් 85ක් තියෙනවා. ඊටත් වැඩි කරගෙන යනවා. 10,000ක් විතර මේ සෙන්ටර්ස් වල නිරෝධායනය වෙමින් පවතිනවා. රෝගියෙක් අඳුරගත්ත හැටිය ඒ රෝගියාගේ ආශ්‍රිතයින් නිරෝධායන කඳවුරු වලට යොමු කළා. ඒ සියලු දෙනාම පරීක්ෂණවලට ලක් කරනවා. ඒ වගේම ලෝකෙ අනික් රටවල ලෙඩ වුණාම මොකද කියන්නේ? ලෙඩ වුණාම කියනවා ගෙවල් වලට වෙලයි. අමාරුවක් වුණොත් දැනුම් දෙන්න. අපි සියලු රෝගීන් රෝහල් ගත කරනවා. රෝගීන්ගේ පළවන දෙවන පෙළ ආශ්‍රිතයෙන් නිරෝධායනය කරනවා. ඉතින් ලෝකයේ මේ වගේ කටයුතු කරන රටක් මම හිතන්නේ ලෝකයේ කිසිම රටක නැහැ. ඒ නිසා ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශය නොයෙකුත් ක්‍රමවලින් දැන් මාළු මාකට් එක කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැනේ මාළු මාකට් එකේ ඉන්න අය ලෙඩයි කියලා. මොකද මේ රටේ 150කට 60කට රෝග ලක්ෂණ ඇත්තෙම නැහැ මේ රෝගයේ තියෙන. අපි මේ පොත් ගණන් ගගහා දැන් ඔයා මේ මගුල් ගෙවල් ගැන කතා කරා. මේ මගුල් ගෙවල් වල කොච්චරක්ද ඉන්න පුළුවන්, කීයද ඉන්න පුළුවන්, උපරිමේ කීයද? මේ අපි අපේ ගයිඩ්ලයින්ස් මිනුවන්ගොඩ පළවෙනි රෝගියා වාර්තා වෙලා දවස් 3ක් යනකොට අපි ආපහු අලුතෙන් ගයිඩ්ලයින්ස් හරි අපි සීමා කළා. යන්නේ අපි කියන්නේ එක සුපර් ස්ප්‍රෙඩර් කෙනෙකුට පුළුවන්, කිසිම රෝග ලක්ෂණයක් නැති කෙනෙකුට පුළුවන් 1000කට බෝ කරන්න එක මගුල් ගෙදරකට කියලා. මොකද ඒ බෝ කරන මිනිස්සයා දන්නේ නැහැ තමන්ට මේ රෝගිය තියෙනවා කියලා. තමන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. එතකොට ඔහු පළවෙනි දවස් 7 ආසිතිතෙක් නම් රටේ ජන මේ රෝගීන්ගෙන් 50%කට වඩා රෝග ලක්ෂණ නැත්තම් එතකොට ඒ රෝග ලක්ෂණ නැති කවුරු හරි කෙනෙක් ලොකු ජන සංඛ්‍යාවක් ඉන්න තැනකට ගියාම ඔහු ඒ සමස්තයටම බෝ කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ භාෂා තුනෙන්ම තියෙනවා. අපි
විනාඩි 3ක කාලය හතරම
වහාම මාර්ගෝපදේශ ලබා දීලා ඒ සියලු කටයුතු කරන්නේ අපි මේ රෝගය මර්ධනය වීම වළක්ව ගන්න. ඉතින් මං ගොඩක් කතා කළ යුතුයි කියලත් විශ්වාස කරන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ අපි රෝගය මර්ධනය කරන කටයුතු කරයක් පහසුකම් අතින් ගියත් එහෙම නැත්නම් හැම කරුණක් අංශයෙන්ම බලපුවම මොන 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 අංශයෙන් ගියත් රටක් විදිහට ලංකාව ලෝකයේ අන් හැම රාජ්‍යයකට වඩා ඉතාම ඉහළ මට්ටමකින් මේක කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි මේ ලංකාව පුරා තැනින් තැන රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. එක්කෙනා දෙන්න දිස්ත්‍රික්කවල වාර්තා වෙනවා. හැබැයි ඒවා එතනින් එහාට ගියේ නැහෙනි. ඒ නොයන්න ප්‍රධානම හේතුව තමයි ඒ රෝගිය කඳුරගත්තන් ඒ අයගේ සියලු ආශ්‍රිතයින් අපි මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ 1500 දවස් දෙකක් ඇතුළත පරීක්ෂණවලට ලක් කළා. ඒ 1500ම වහාම නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනිච්චා. එතකොට ලෙඩක් වුණාම 19.90 ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත එක ඒ ඉතාම හොඳයි. ඒ හරි අපේ ගිලන් රතවලින් හරි එයාව රෝග රෝහලට ගෙනියන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. සියලු රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඒ වගේම ඒ රෝගය මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විදිහට අපි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ අපට අපි මුළු ලෝකයේත් එක්ක ගත්තත් මේ පුංචි ශ්‍රී ලංකාව පහසුකම් මතින් ලෝකයටම ආදර්ශයමයක් වෙමින් අපි කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ කරන්න බඩු නැහැ. එහෙම නැත්නම් PPE kits නැහැ. එහෙම කියලා නැහැ. අපි PCR පරීක්ෂණ 420,000ක් මේ වෙනකොට කරලා තියෙනවා. රෝගීන්ට ලබා දෙන පහසුකම් අතින් රෝහල් වල ඉන්න මේ COVID රෝගීන්ට වෙනමම ආහාර වේලක් සහ වෙනම පහසුකම් ලබා දෙනවා. නිරෝධායන කඳවුරු ගැන දුර්වලතා කිව්වා. නිරෝධායන කඳවුරු වලින් යන මිනිස්සු පින්දිදි ගිය හැටි අපි පහුගිය කාලවල වල දැක්කා රූපවාහිනී මාධ්‍යවලින්. ඒ අය හොඳට බලා ගන්නවා. ඒ නිසා රටක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග රාජ්‍යයක් විදිහට අපි අමාත්‍යංශයක් විදිහට ගත්ත බව මේ වෙලාවේ මේ ගෞරවනීය උතුම් සභාවට මම දැනුම් දෙනවා. ඒ නිසා විපක්ෂ නායකතුමා අවසන් වෙනකන් ඉන්නවයි කිව්වට එතුමා හිටියෙත් නැහැ. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ ක්‍රියාමාර්ග අතින් පහසුකම් අතින් වගේම ප්‍රතිඵල අතිනුත් ලංකාව ලෝකයේ අනික් රටවල් වලට වඩා ඉහළ ස්ථානයක් අත්කර ගන්නවයි කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම සහයෝගය ලබා දුන්න ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමියනි. අද දින සභා පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුවේ නොවැම්බර් මාස 3 වෙනි දින පෙරවරු 10 දක්වා කල්තබමි.